ஆனரபிள் டாக்டர் பந்துல குணவர்த்தன
கரு மூலாசனாரூட மந்திரித்துமணி அத மே இதிரி பத்கல்ல தியன் அனபனத் அத்தர அப்பே ரஜே வென்வேன் அப்பே உகத் மித்ர இரான் விக்ரமரத்ன மகாத்தாத் உகத் மித்ர கபீர் ஹஷீம் மேத்துமாத் பிரதம் வதாவட்ட பிலிகத்தா இதா விஷால பாஹிர கம்பனியன்ட ஒருத்து தீம சந்தா எக்ஸஜாதிக பக்ச ஆண்டுவட்ட வெடப்பிடிவலக் நேக்கியர் ஏக பிலிகனீம கேன மன் சாத்துட்டு வேணும் மொகத ஹேத்துவ மே ட்ரம்ப் ஜனாதிபத்துமாய் சீனே யத்தரத்தியன விளந்த யுத்தே ஹரி அமெரிக்கா எக்ஸ ஜனபதே பொலி வடிவீம ஹரி சித்தி ஹந்த மே ஆர்த்திகே கலமனாகரணே கரகண்ட பேகியல பிலிகனீம மம ஆண்டுவே நொஹேக்கியாவ பிலிகனீமா மொகத மஹிந்த ராஜபக்ச யுகே தரங் லங்கா இத்தியாசே நிதாசிம் பசே ஆண்டு கால பரிச்சியது தாஹத்தரக்தி பிலதீர் மஹிந்த ராஜபக்சட பெற ஏ ரட்டே கிசிம ராஜ்ய நாயக்கே லங்கா இத்தியாசே பாலன தா ஹத்தர துலம மூண நுதுன்ன பாயிர கம்பன வெடிம பிரமாணேக்கட்ட மூண துன்ன ரஜே மஹிந்த ராஜபக்ச ரஜே எக்க லோக வெளந்த பொலே தெல் பெர்ரையா எக்கசிய விசிஹத்தவாகி இஹல மட்டமட்ட கிஹல முழு லோகேம தெலேம் பெதேனோ எதகோட அதத் கிசிம கனிஜ தெல் பிலி பிலிபந்த எவெனி அர்பூதேக்கட்ட ஒபுதுமால மூண தீலா நே மொக தனுத் லோக வெளந்த பொலே தெல் பெர்ரையா டொலர் அசுவாய் அசுவட்ட தியனகொட்ட அப்பே காலேட்ட வடா பெட்ரல் மில வெடி அப்பே காலேட்ட வடா டீசல் மில வெடி அசுவட்ட தியனகொட்ட முழு லோகேம தேவந்த அர்பூதே திபிலா தெதாஸ் தாத்துன தெதாஸ் தொலஹா தெதாஸ் தாத்துன தெதாஸ் தாத்திரக்கியன வருஷ துணேதிம அமெரிக்கானு டொலர் எக்கசிய பாட்ட வடா வெடி லோக வெளந்த பொலே தெல் பெர்ரையா முழு லோகேம தெலேம் பெதிலா முழு லோகே சியலூம ரட்டவல பேங்கு கிரமே நயக்கிரமே ஹெல் எனோ தெல் பிலகி வண்ண வச்சாம் லங்க பேங்கூ மகாஜன பேங்கூட்ட மம சந்தான் கர யுத்து வேணும் அப்பே கிசிம தவசக்கு கிசிம ராஜ்ய நாயக்கே காலே லங்காவட கனிஜ தெல் ஆனாயினே கரான் அமெரிக்கானு டொலர் பில்லியன பஹாக் வியதம் கரான் பிலானே டொலர் பில்லியன பஹாக் ஜாத்தியந்திர மூல்ய அரமுதல் அவருது துணக்கட்ட அபி கண்ண நய பிரமாணிய அமெரிக்கான் டொலர் பில்லியன எக்கை தசம் பஹாய் டொலர் பில்லியன பஹாக் தெல் கேன்னு கிய மஹிந்த ராஜபக்ச யுகேதி மே ஆண்டுவ கால ஏக ஹரியட்ட ஏக்கேம் பாகி உணா இது அர லோக கனிஜ தெல் அர்பூதே திபுணனாங் எஹெம ஏ பாயிர கம்பனேட்ட மே ரஜே திபுணனாங் கோஹமத மூண தென்ன ஏ மூண தென்ன பே கியனக்கு இதா பேஹதிலி தெக்க தெதா சதே இந்தாங் லோகே திபுண தெவந்தம மூல்ய அர்பூதே அமெரிக்கா எக்ஸ ஜனபதே இத்தர பேங்கு வெட்டுன ஹாரசிய பனா அதவாகி நிமே மியூச்சுவல் பேங்க் கடாகன வெட்டுன லீமன் பிரதர்ஸ் பங்கொலொத்துனா முழு லோகம காட் கூட்டம் பெருளினவாகி மூல்ய கிரமையை கடான் வேண்டும் மூல்ய கிரமையை கடா வேண்டும் கூட லங்காவே சேலான் பேங்குவை ஹெல்லின்னு பட்டாங்க கத்தா முகத்து மஹிந்த ராஜபக்சகலே சேலான் பேங்குவை எக்க தீந்து எங்க ஆண்டுவட்ட கத்தா லோக மூல்ய அர்பூதியிட்ட மூணு துண்ணை எக்க பேங்குவக்குவத் கடா வெட்டின் நத்தி வென்ன லங்காவை மூணு துண்ணையே பாயிர அர்பூதியிட்ட துணை லோகே அத்தியூன அவுருது தியகட்ட பஸ்ஸே தெவந்த மார அர்பூதியா மம விளந்தேமதி நிசா மங் ஹொந்தட பிராயோக்கு அத்விந்தா லோகே ரொக்கட் வேகே மில வடி வெண்ணு பறிப்பு மில கிரிப்பிட்டி மில திருங்குப்பிட்டி மில முழு லோக்கிட்டம கேம நத்தி உணம் கேம தின ரட்டவாள் ஏ கேம அப்பனாயனே கரன் நத்தி உணம் ஏனிசா முதல் அமாத்தியான் ஹிட்டபு லேக்கம் சமர்த்துங்க மகத்தாய் மமாய் விளந்தேமதி வரைய வசேங் கண்ண கேன்னதி ஹாக் நத்து அவசானே புருமேட்ட கியா மஹிந்த ராஜபக்ச ஜனாதிபத்துமாகி நியமிங் ஹால் டிக்கேன் முகது ஏ தரம்ம தெவந்த அர்பூதியா கவதாக்வத் லோகே அத்விலனே ஹிம ஆர் அர்பூதியா லோக ஆர் அர்பூதியட்ட அப்பி மூணு துண்ட ஏ அர்பூத துணமத்தியன கொட்ட மஹிந்த ராஜபக்ச யுகே மித்தன திபுணா மூது விரலின் துணேன் தெகக் மகாபொலவின் துணேன் எகக் வெனம கடலா ஈலாம் ரட்டக் குடநகீம சதாவின பராகன மெரின திரஸ்தவாதி யுத்தே எதகொட மே லோகே சஞ்சாரக்கியான் என்ன ஹொந்தம ரட்டவுனே மே எல்டிடிஏ நத்தி உணே யுத்த நத்தி உணே எதா மே யக்கடகட்டன் அமீரி சத்தே உண்டே அமீரி சுவந்த துக்க வேதனாவோ மர லத்தோனிய இத்தரா தீனக்கொட்டு சஞ்சாரக்கியோ மெஹே ஆவது කටුනායක ගුවන්තොට පොල්ට මේ ප්‍රහාර එල්ලකන්නකොට ගුවන් යානා කෑලි කැඩෙනකොට මෙහි ආවද කෝච්චි ඇතුලේ බෝම්බි පුපුරනකොට බස් එකේ බෝම්බි පුපුරනකොට මරාගෙන මැරෙන්න ලඳක් ඇවිල්ලා බදාගත්තොත් ලඳක් නිසා බදාගන්න වෙලාවට පොඩි සනීපයක් දැනුණත් පුපුරනකොට තමයි වේදනාව දැනුනේ. එතකොට මේ කවුද ආවේ ආයෝජකයෝ? කවුද ආවේ සංචාරකයෝ? මේ මහා දැවැන්ත අවුරුදු 30 අභියෝගයට මේ ආණ්ඩුවට මුහුණ දෙන්න වුණා නම් කොහොමද මුහුණ දෙන්නේ? ඒ නිසා ඉතාම පැහැදිලිව ලංකා ඉතිහාසයේ රාජ්‍ය පාලන යුග 14ක් තිබිලා තියෙනවා. ඒ 14න් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තරම් දැවැන්ත ප්‍රමාණයේ අර්බුදවලට මුහුණ දුන්න කිසිම ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ මෙතෙක් බිහි වෙලා නැහැ. ලෝක ඛනිජ තෙල් අර්බුදය, ලෝක ආහාර අර්බුදය, ලෝක මූල්‍ය අර්බුදය, රට කඩන යුද්ධයේ අර්බුදය, ත්‍රස්තවාදය, මේ සියල්ල තියෙද්දි තමයි මේ රටේ මේ ත්‍රස්තවාදය නිම කරලා රටේ නිෂ්පාදනය වැඩි කරලා ආදායම වැඩි කරලා ආරක්ෂා අවස්ථා වැඩි කරලා ජීවන වියදම අඩු කරලා මේ රට සංවර්ධනයේ මාවතට ගෙනාවා. අද කරන්නේ 2015 වර්ෂයේදී පමණ මේ බලන්න. දැන් අපේ අවාසනාවට ආචාර්ය හර්ෂසීල මගේ උගත් මිත්‍රයා බොරුවක්ම කියලා පටන් ගත්තේ. මේ රුපියල ආව ප්‍රමාණය වුණේ අද නෙමේ. කබීරාශ්‍රීන් ගරු මන්ත්‍රීතුමා පළවෙනි අවුරුද්දේ ආණ්ඩුව ගත්ත ඉතරයි 2015දී 9.3කින් රුපියල අව ප්‍රමාණය වුණා, බාල්දු වුණා. එදා කොහොමද තිබුණේ? මහින්ද රාජපක්ෂ යුගයේ 2014දී ඩොලරේ මිල 127යි, 2012 2013 මිල 130යි, 2014 131යි. එතකොට 2012 ඉඳන් 2013ට ඩොලරේට ගෙවන මිල වැඩි වෙන්නේ රුපියල් 3යි. ඊළඟට 2014ට වැඩි වෙන්නේ රුපියල් 1යි. ඒ නිසා 2013-14 අවුරුද්දේදී රුපියල අධි ප්‍රමාණය වුණා. අධි ප්‍රමාණය වීම නිසා ජාතික ණය බර 2013දී අඩු වුණා බිලියන 19කින්. 2014දී ජාතික ණය බර අඩු වුණා බිලියන 89කින් මුදල් අධි ප්‍රමාණය වීම නිසා. අව ප්‍රමාණය වුණේ කොහොමද? ගත්ත පළවෙනි අවුරුද්දේ 2015දී 131 ගෙව්ව එකට 144යි. රුපියල් 13ක් වැඩිපුර ගෙවන්න වුණා. 2016දී 150යි, 2017දී 158යි, 2017දී 18දී 174යි. දැන් ලංකා ඉතිහාසයේ මෙලෙසින් කවදාක්වත් මේ රටේ මුදලයගේ රුපියල බස්ත බාල්දු වෙලා නැහැ. ඒකේ ප්‍රතිඵලය මොනවත් කරන්නේ නැතුව 2015දී ජාතික ණය බර වැඩි වෙලා තියෙනවා 285කින් බිලියන. 2016දී වැඩි වෙලා තියෙනවා බිලියන 137කින්. 2017දී වැඩි වෙලා තියෙනවා බිලියන 225කින්. මේ අවුරුද්දේ අව ප්‍රමාණයෙන් වැඩි වෙනවා කියලා විශ්වාස කරනවා 328ක්. මේ රුපියල මස්ත බාල්දු වීම කරනකොටගෙන ජාතියේ ණය බර බිලියන 1022කින් වැඩි වෙලා තියෙනවා. කාට හරි කියන්න පුළුවන්ද මෙහෙම වෙච්ච ආණ්ඩු කාලයක්? පුළුවන් නම් කාට හරි අපි අභියෝග කරනවා කියන්න. මේ අද රුපියල කඩාවැටෙන්නේ 2015දී 2015 කිසි ප්‍රශ්නයක් තිබුණ නැති රටක් බාර අරන් මම පෙන්නන්නම්. 2017 විදේශ ණය සේවා කරන්නේ ණය වාරිකා පොලි ගෙවන්න අවශ්‍ය වුණේ US ඩොලර් මිලියන 4683යි. මහින්ද රාජපක්ෂ යුගයේදී ණය වාරික පොලි ගෙවන්න අවශ්‍ය වුණා ඇමරිකානු ඩොලර් මිලියන 3479ක්. මහින්ද රාජපක්ෂ යුගයට වඩා වැඩිපුර අවශ්‍ය වුණ එක ඇත්ත. ඇමරිකානු ඩොලර් මිලියන 1204ක්. ඒක පොඩි ප්‍රශ්නයක්. මොකද බිලියන 1.2ක් වැඩිපුර ණය ගෙවන්න අවශ්‍ය වුණා. තෙල් මිල වැඩි වීමෙන් රට ඇතුළේ ඉතුරු වුණා ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක්. හම්බන්තොට වරායේ ණය එක සැරේ ටුක් ගාලා ගෙවලා දාන්න තිබුණා. ඇයි? ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩුවීම නිසා රටින් පිටට යන සල්ලි ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් ඉතුරු වුණා. පුළුවන් නම් නැහැ කියලා කියන්නේ එහෙම ඉතුරුන් නැහැ කියලා ඉතුරු වුණා. ඉතුරු වෙච්ච ටිකෙන් 1.4 හම්බන්තොට ණය එක සැරේ ඔක්කොම ගෙවලා දාන්න තිබුණා. හම්බන්තොට විකුණන්න නැතුව. ඊළඟට 2014 මොකද කළේ? 2015 අවුරුද්දේදී රවි කන්වනායක මැතිතුමාගේ අමාත්‍ය ධූරේ කාලයේදී ස්වෛරීත්ව බැඳුම් කර දෙකක් නිකුත් කළා. ඒකෙන් සොයාගත්ත ඇමරිකානු ඩොලර් මිලියන 2150ක්. ශ්‍රීලංකා සංවර්ධන බැඳුම් කරන ඉකුත් කළා. ඒකෙන් හොයාගත්ත ඇමරිකානු ඩොලර් මිලියන 2491ක්. ඉන්දියානු සංචිත බැංකුවෙන් ගත්ත ඇමරිකානු ඩොලර් 1500ක්. තෙල් බිලෙන් ඉතුරු වුණ 1900ක්. 2015 අවුරුද්දේදී රට ඇතුලේ තිබුණා ඇමරිකානු ඩොලර් බිලියන 8041ක්. 8041ක් කියන්නේ බිලියන 8ක් තිබුණා. හොයාගත්තා. සංවර්ධන බැඳුම් කරන ඉකුත් කළා. ස්වෛරීත්ව බැඳුම් කරන ඉකුත් කළා. ඉන්දියානු සංචිත බැංකුවෙන් අරන් තෙල් මිල අඩු වෙලා US ඩොලර් බිලියන 8ක් තිබුණා 2015 අවුරුද්දේදී. එතකොට මේ වැඩි වෙච්ච ණය ටික ගෙව්වට පස්සේ තව US ඩොලර් බිලියන 6.8ක් ඉතුරු වෙලා තිබුණා. කොහේ ටික? මොකද වුනේ? ඇත්ත කතාව පිළිගන්න. ඇත්ත කතාව තම රටේ ප්‍රධාන විදේශ විනිමය වියදම් වර්ග දෙකයි. එකක් විදේශ ණය වාරික ආපහු ගෙවන්න යන වියදම. ණය සේවා කරන ගෙවීම. දෙක තෙල් බිල. මේ දෙකටම මම සභාගත කරනවා මහින්ද රාජපක්ෂ යුගයේදී 2012දී මේ දෙක සඳහා ගියා 7720ක් 2013දී ගියා 8352ක් 2014දී ගියා 8232ක් තමුන්නාන්සේලගේ අවුරුදු තුනේම ඊට වඩා අඩුයි ඒ දෙක 2015දී 7472යි 2016දී 6942යි 2017දී 7987යි මේකව පුළුවන් නම් ඒක වැරදි කියලා බොරු කියලා මේ අසත්‍ය කියලා පාර්ලිමේන්තුව නොමග යවනවා කියලා කියන්නේ මේ ප්‍රධාන වියදම් වර්ග දෙකම මහින්ද රාජපක්ෂ යුගයේ අවුරුදු තුනට වඩා මේ අවුරුදු තුනේම අඩුයි මේ වෙන ප්‍රශ්නයක් තියෙන්නේ මේ ප්‍රශ්නේ තේරුම් ගන්න අද මේ වෙළඳ පොලේ ගරු සභානායකතුමනි අපේ කතානායකතුමාගෙන් අහන්නේ පළාත්වල විදේශ රක්ෂාවලට ගිය අයගේ නිවෙස්වලට ගිහිල්ලා ඩොලර් ගන්නෝ 175ට ඩොලර් තියෙනවා නම් 175ට ගන්න මේ වැල්ලවත්තේ පිටකොටුවේ අද උදේ ඩොලර් විකුණන්නේ 180ට උන්ඩි කරන්න වෙන දෙයක් මේ බ්ලැක් මාකට් එක පාලනය කරන්න මොකද්ද තියෙන ක්‍රමේ දැන් ලබන සුමානේ වෙනකොට 178ට ගන්නවා ඩොලර් එතකොට නිල වශයෙන් බැංකුවට මේ ටික එන්නේ නැහැ කවුද කැමති වෙන රට රක්ෂාවකට ගිය අය හරි ඕන කෙනෙක් කැමති තමන් ගේන රට සල්ලි වලට වැඩි මුදලක් ගන්න කිසිදු පාලනයකින් තොරව කැෂියර් එකෙන් දෙනවා මේ විදේශ විනිමය කිසි ප්‍රශ්නයක් නැහැ කවුරුවක් බලන්නේ පොලිසියේ පොලිස්පතිටත් රට සල්ලි ටිකක් වැඩිපුර හොයාගෙන යන්න ඕනේ වුණොත් යන්නේ කළු කඩේට හැමෝම දන්නවා රාජ් පොලිසිය දන්නවා මූල්‍ය අපරාධයකේ දන්නවා හැමෝම දන්නවා කළු කඩේ තියෙනවා ඉතින් කළු කඩේ රුපියල් 180ට මේක විකින්නකොට මේක රුපියල් 200ට යන එක නතර කරන්න කිසිම වැඩපිළිවෙලක් තමුන්නාසලට නැහැ. දැන් රජයක් වෙච්චාම ආර්ථික විද්‍යා මූලධර්ම අනුව මේකේ තියෙන්නේ රටක මුදල කඩාගෙන වැටෙනවා නම් මේක ශාස්ත්‍රීය කටයුත්තක්. එතකොට රටේ මහා බැංකුව තමන්ගේ පොලිය අනුපාතය වැඩි කරන්න ඕනේ. මේ මහා බැංකුව පොලිය අනුපාතය වැඩි කරන්නේ නැහැ. ඉතින් මේ ආර්ථික විද්‍යා මූලධර්මයටත් පටහැනිව රටක් ගෙනියනවා නම් ඉතින් මන් දන්නේ මේ මොකද්ද කරන්නේ කියලා වෙලා. එහෙම මේ රටක ආර්ථික විද්‍යාඥයෝ ශ්‍රී ලංකා මහා බැංකුවේ ඉන්න අය මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තු විනිමය පාලන දෙපාර්තමේන්තු ආර්ථික සැලසුම් දෙපාර්තමේන්තු වල විෂයානුබද්ධ විද්වතුන් රැස් වෙලා මේ දේශපාලනඥයන්ට මේ වැඩේ බාර දෙන්නේ නැතුව උත්තරේ හොයන්න ඕනේ. උත්තරේ හොයන්න දෙන්නේ නැහැ. උත්තරේ හොයන්න තියෙන අඬු තමුන්නාසෙලා කැඩුවා. කඩන්න හේතුව තමයි විනිමය පාලන පනතක් තිබුණ එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් ඇක්ට් එකක් ඒ ඇක්ට් එක 1953 ඉඳන් තිබුණ එක ලිබරලයිස් කරනවා කියලා ගෙනහල්ලා මේකේ ගෙනහල්ලා අතහැරලා ඔක්කොම ටික අතහැරලා දැම්මා. අතහැරලා දාලා සියල්ලට නිදහසේ වෙන්න ඉඩ ඇරියා. අපි ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් අපි ඉතරක් උසාවියට ගියා. හීන විපක්ෂයේ ගියේ නැහැ. ඩීල් විපක්ෂයේ ගියේ නැහැ. අපි උසාවියට ගිහිල්ලා කිව්වා මේ රට වැටෙනවා මෙහෙම වුණොත් මේ රටේ මිනිස්සු ඔක්කොම මේ ටික අරන් යන්න පටන් ගනි. එදාට මේක නතර කරගන්න බැහැ කියලා. අද තමුන්නාසලා කරන්නේ සිංගප්පූරු නිදහස් වෙනද කිවිසුම්. අර අපේ අමරවීර මන්ත්‍රීතුමා කියනවා ලබන අවුරුද්දේ ඉඳන් දෙන්නේ නැහැ උදු ගේන්න කව්පි ගේන්න මිරිස් ගේන්න ගොවියෝ ටික වැටිලා ඉවරයි ගොවියන්ට යන එන මන් නැහැ ඒක නිසා ඒව ගේන්න දෙන්නේ නැහැ කියලා. කොහෙද ගේන්න දෙන්නේ නැත්තේ? සිංගප්පූරු නිදහස් වෙළඳ කිවිසුම තියෙනවා. ඊළඟට තව ගහන්න යනවා චීන නිදහස් වෙළඳ කිවිසුම, තායිලන්ත නිදහස් වෙළඳ කිවිසුම. එතකොට අපනයන තහනම් කරන්න පුළුවන් කියවන්න මං මංගල මහින්ද අමරවීර ඇමතිවරයාට කියනවා තමුන්ගේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරලා තියෙන ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රතිපත්තිය කියන පොත කියවන්න කියලා. ඒක යටතේ සීමා කිරීම බෑ, බාධා කිරීම බෑ. වක්කඩ කැඩුවා වගේ සියලුම භාණ්ඩ රටින් මෙහාට ගේන්න දෙන්න ඕන. ලිබරලයිසේෂන් වලත් අන්තයේ තමයි තමුන්නාසලගේ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තියට විරුද්ධව මංගල අමරවීරට නැගිටින්න බෑ. දැන් කෘෂි කර්මයේ වැටිලා ඉවරයි. සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැටිලා ඉවරයි. ව්‍යවසායකයෝ වැටිලා ඉවරයි. බැංකු ක්‍රමයේ හා මූල්‍ය ආයතන වැටෙන්න යනවා. අද මේ ගේන පනතෙන් තමුන්නාසලා දානවා සංඛාවේ සියලුම බැංකු වලට 7%ක බද්දක්. වැට් බද්දට අතිරේකව වැට් එකේ 15%ට අතිරේකව 7%ක් දානවා ඩෙට් රිකවරි ලෙවි කියලා. ඒකෙන් කියන්නේ ණය ආවරණ බද්ද කියලා 7%ක් සියලුම බැංකු විසින් ගෙවන්න ඕනේ. එතකොට ලංකාවේ බැංකු ක්‍රමයට දැන් මේ ඔක්කොම ණය එකතු වෙච්චාම මම ආර්ථික පර්යේෂණ ඒකේ හදලා බැලුවා බැංකු වලට ගෙවන්න වෙන බදු ප්‍රමාණය 152ක්. දැන් කිව්ව බදු බැංකු කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබනවා කියලා. ඒ ටික මාරු කරන්නේ කාටද? බැංකුවේ ගණදෙනු කරුවන්ට. ජාතියේ මහා පාණ්ඩම ලංකා බැංකුව, ජනහද හඳුනන බැංකුව, මහා ජන බැංකුව ඔක්කොම සෙට් පොච්චි වෙනවා 152 කාණ්ඩුවට බදු ගෙව්වහම. අද අලුතෙන් දානවා 107ක බද්දා. බැංකු කවුරුත් දන්නේ නැහැ ඒක ගණදෙනු කරුගෙන් ගන්න ඕනේ. ඊළඟට බැංකුවේ තියෙන සල්ලි වල පරණ ගජමිතුරන්ගේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ණය මේ නොපියවු ණය ගෙව්වේ නැති ණය අවුස්ටෑන්ඩින් ලෝන්ස් ඔක්කොම බොල් ණය කියලිවල කෝටි ප්‍රකෝටි ගණනින් කපනවා. ඊට පස්සේ තමන්ගේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අයටයි යාළුවන්ටයි සහනදායී පොලියට ආණ්ඩුව පොලියෙන් කොටසක් ගෙවල ණය ටික බෙදා ගන්නවා. එතකොට රාජ්‍ය බැංකු දෙක මේ විදියට මංකොල්ල කනකොට බැරිම තැන තමයි ගරු ඇමෙත්තුමා බාර ඉන්නේ. මම කියන එක හොයලා බලන්න. අපි ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන්. ඔබතුමා අලුතෙන් මේ විෂය බාරගත්තේ මේ බැංකු දෙකේ ඔබතුමාට මතක ඇති. මට මතකයි අපි ඉන්නකොට ඩිංගිරි බණ්ඩ විජේතුංග ඇමෙත්තුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔන්න ඔතන ඉඳන් කිව්වා බැංකු දෙකම බංකොලොත් කියලා. මොකද ඇති වෙච්ච ප්‍රතිඵලය ලස්ව ඇමෙත්තුමාට මතක ඇති. මුළු ලෝකෙම කිව්වා ලංකා බැංකුවේ මහජන බැංකුවේ එල්සී බාර ගන්නෑ කියලා. එතකොට ලොකු ප්‍රශ්නයක්. දැන් මේක මේ සුන්දර කතා කියලා හරියන්නේ නැහැ. මොකද BOI දැන් ශ්‍රී ලංකා මහා බැංකුවට අර්ජුන මහේන්ද්‍ර පත් කළා. මහදවල් මහා බැංකුව මංකොල්ල කරලා සල්ලි කොලේ අච්චු ගහනතර විශ්වසනීයභාවය කඩා වැටුණා. ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකේ අධ්‍යක්ෂකවරු තමන්ට බෙදාගෙන තියෙන ආකාරය ගැන තීරණය කළ අලුත් අධ්‍යක්ෂකවරු පත් කළා. ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමා සිංගප්පූරුවට ගිහිල්ලා සමහර ගණදෙනු ආබිට්‍රේෂන් වලට පියෝල කොහොමද වෙච්චේවා කියන එක මේ ව්‍යාපාර ලෝකේ ඉන්න අපි නොදන්නවට හැමෝම දන්නවා. ඊළඟට එතුමා කොහොමද ලංකාවේ සම්පූර්ණ සපත්තු කර්මාන්තයේ විනාශ කරන ආකාරයට BOI ඉන්දියානු ෆැක්ටරි අනුමත කළේ කියලා දන්න අය දන්නවා. ඒක නතර කරන්න BOI එකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ විසිරුවල හැරියා. දැන් මේ ආයතන තුන ගැන තේරීම් කාරක සභාවක් පත් කරන්න. දැන් මහා බැංකුවේ මංකොල්ලේ සමග ඒට සම්බන්ධ කොච්චරක් එළිදරව් වුණාද? කෝප් එකේ එළිදරව් වෙන්නේ නැති ඒවා. ගිනුම් කාරක සභාවේ එළිදරව් වෙන්නේ නැති ඒවා. පාර්ලිමේන්තුවේ එළිදරව් වෙන්නේ නැති සියල්ල එළිදරව් වුණේ ජනාධිපතිතුමා බැඳුම් කර කොමිසමක් දාපු නිසා. ඒ නිසා අපි කියන්නේ ලංකා බැංකුවටයි මහජන බැංකුවටයි මේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයටයි තේරීම් කාරක සභාවක් දාන්න. එතකන් ජනාධිපතිතුමා විශේෂ කොමිසමක් දාලා හොයන් බැංකු ක්‍රමේ රඳා පවතින්නේ මහජනයාගේ විශ්වසනීය භාවය මත. මහජන විශ්වසනීය භාවය නැති වෙච්ච දවසට බැංකු ක්‍රමය කඩාගෙන වෙන්න. දැන් මූල්‍ය ආයතන කඩා වැටිලා තව 21ක් පිළිබඳ අවධානම් ඇති වෙලා මිනිස්සු පාරේ ගිහිල්ලා පොල් ගහනවා තමුන් දාපු මුදල් නැති වෙලා. ප්‍රධාන බැංකු දෙක මේ විදියට බැංකුත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඉතිහාසයේ ඩිංගිරි බණ්ඩ විජේතුංග මුදල් ඇමතිවරයා වශයෙන් ඉඳද්දි කරලා මෙහෙමම වුණා. ඒ නිසා අපි තමුන්නාසලගෙන් මේක අපේ රට මේවා වැටුනොත් ඩොලර් එක රුපියල් 200ට ගියොත් ඕන කෙනෙකුට ආණ්ඩු කරනකොට ඒක බලපානවා. ඒ නිසා අපි කියන්නේ එතනට යන්න දෙන්න එපා. ඩොලර් එක 200ට යන්න දෙන්න එපා. මේ බැංකු ටික මේ විදියට ප්‍රසිද්ධ වෙන්දේසිය විකුණන්න ලෑස්ති වෙන්න එපා. තමුන්නාන්සේලා දැන් බාසෙල් 390 මෙහි ප්‍රාග්ධනය වැඩි කරන්න ඕනේ. එතකොට ප්‍රාග්ධනය වැඩි කරනකොට පුද්ගලීකරණය කරන්න කිසි වෙලාවක බැංකු කරුවෝ ඉඩ දෙන්නේ නැහැ. ඔයිට වඩා ලොකු මුදල් ඇමතිවරු ආචාර එන්නෙන් පෙර මුදල් ඇමති වෙලා ඉන්න කාලෙත් ලංකාවේ බැංකු සේවකයෝ පාරට බැහැලා මේ බැංකු ක්‍රමය ආණ්ඩුවට ඕන විදිහට හසුරවන්න දෙන්නේ නැතුව රැක්කා. ඒ නිසා මේ බැංකු පුද්ගලීකරණය කරන එක හරි ලේසි නිකරුව මෙතුමා. බ්‍රහස්පතින්ද දවසට ලංකාවේ සියලුම බැංකුවල එල්සි අරින එක නතර කළාම සිකුරාදට නෑ, සෙනසුරාදට නෑ, ඉරිදට නෑ. දවස් හතරක් ඒ ටික නතර වෙච්චාම රටේ ආර්ථිකය ඉවරයි. ඒක ලේසියෙන් බැංකුවට කරන්න පුළුවන්. ඒක බැංකු සේවකයෝ දන්නවා. හැබැයි ඒගොල්ලෝ ඒ ආයුධේ ඕන නැති විදිහට පාවිච්චි කරන්නේ. ඒ වෘත්තීය වගකීම ඒ අයගේ තියෙනවා. එක සතියක් බැංකුවහන් සියල්ල සෙට්ට පොච්චි වෙනවා. ඒ හයිය සේවකයන්ට තියෙන ආයිත් එතන ගිහිල්ලා මේ දේශපාලන පක්ෂ ගිහිල්ලා කියන්න ඕනේ. අපි බැංකුව වටලනවා, බැංකුව වල අය කොළඹ ගේනවා, පෙළපාලි යනවා. ඒක කරන්න බැංකු සේවකයන්ට ශක්තිය තියෙනවා. අපි විශ්වාස කරනවා අපි මේ රටේ බැංකු දෙක ජාතික බැංකු පුද්ගලීකරණය කරන අදහසක් තියෙනවා නම් අදහස අත්හැරගන්න. මේකේ තියෙන වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳ කොමිසමක් පත් කරන්න, තේරීම්කාරක සභාවක් පත් කරන්න, මේ බැංකුවට පනවන මේ දරන්න බැරි බදු පනවන්ට එපා. අවසාන වශයෙන් මේ අද සම්මත කරන බද්දත් පැනෙව්වහම 152ක් බදු ගෙව්වහම මේ බර දරන්න සිද්ධ වෙන්නේ මේ රටේ ජනතාවට. ඊළඟට මම තව සඳහන් කරන්න කැමති, එතුමා සඳහන් කළා මේ ඍජු විදේශ ආයෝජන විශාල ලෙස ඇවිල්ලා තියෙනවා කියලා. ඍජු විදේශ ආයෝජන ඉතිහාසයේ වැඩිම ප්‍රමාණය ඇවිල්ලා තියෙන්නේ යුද්ධෙ නිම වුණාට පස්සේ ලංකාවට. ඊට ඉස්සෙල්ලා ජයා ජයවර්ධන යුගයේවත් රණසිංහ
ප්‍රේමදාස කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා
යුගයේවත් එහෙම අයියා හරි මම ඉවර කරනවා. ගෙන්නන්න බැරි වුණා 2012දී ඍජු විදේශ ආයෝජන ලැබිලා තියෙනවා 1382ක්, 2013දී ඇමරිකානු ඩොලර් 1438ක්, 2014දී 1685. තමුන්නාන්සේලා බලයට ආවට පස්සේ 2015දී 1635ක් ලැබුණ එක 1160ට අඩු වුණා. 2016දී 1078ට අඩු වුණා. 2017දී ඉතරක් මේ තිබුණ රාජ්‍ය වත්කම් ටික ප්‍රසිද්ධ වෙන්දේසිය කුණුකොල්ලට විකිණීම නිසා 1841ට වැඩි වෙලා තියෙනවා. මේ ආපු ආයෝජන වලිනුත් වැඩිම ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ යුගයේදී ඇති කරගත්ත ගිවිසුම් ඇති වෙච්ච ආයෝජන. ඒ නිසා අද ආයෝජකයෙක් එනවා නම් මේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවද? බදු වල ස්ථාවරත්වයක් තියෙනවද? මුළු මහින්ද රාජපක්ෂ යුගයේම ඉතිහාසයේ වැඩිම බදු ප්‍රමාණය අය කළේ ට්‍රිලියන 1යි, බිලියන 1000යි. තමුන්නාසෙලා මේ වර්ෂයේ අය කරනවා ට්‍රිලියන 2ක්. බිලියන 1000කින් ලංකාවේ ඉතිහාසයේ මිනිස්සු මත පටවපු බදු ප්‍රමාණය වැඩි කරපු එකම ආණ්ඩුව මේ ආණ්ඩුව. පුළුවන් නම් එහෙම නැහැ කියන් ට්‍රිලියන 2යි බදු ආදායම, ඍජු බදු වක්‍ර බදු. අපේ කාලේ ට්‍රිලියන 1යි. එතකොට අවුරුදු 4ට බදු ආදායම විතරක් වැඩි කරලා තියෙනවා බිලියන 1000කින්. බිලියන 1000කින්. ඒක ගෙවන්නේ මේ රටේ මිනිස්සු. මේක බදු දඩයමක්. මේ විදියට බදු අය කළා අපි රටේ බදු ආදායම වැඩි කලයි කියලා මේ බොහොම ආනන්දයෙන් කතා කරනවා නම් ඒ බදු බර උසුලාගත නොහැකිව වැහෙන ව්‍යාපාර කර්මාන්ත ව්‍යාපාර පිළිබඳ අවබෝධයක් නැත්තම්, ඒ ටික අවබෝධ කරගන්න උවමනාවක් නැත්තම් මේ නිකම් බොරු කතාවක් කියලිවෙල එක් එක්කෙනාට බැනලා ඉවරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඔබතුමාලා කන්දිල බලන්න, අර මදුරු දඟර හදන යක්කල තිබුණා සමාගම අවුරුදු 20ක් මදුරු දඟර හැදුවා. මේ ප්‍රතිපත්ති යටතේ මදුරු දඟර හදනවට වඩා ගේන එක හොඳයි කියලා වැහුවා. මේවා බලන්න මිනිසුන් ගොවියන්, කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන්, සුවජාතිකයන් මේ අද මූණ දෙන යථාර්ථවාදී ප්‍රශ්නේ මහපොළොවට බැහැලා දේශපාලනයෙන් තොරව බලන්න. රටේ මූල්‍ය ක්‍රමයේ කඩා වැටුනොත්, බැංකු ක්‍රමයේ කඩාන වැටුනොත්, ණය ක්‍රමයේ කඩාන වැටුනොත් මේ රට ගොඩ ගන්න අමාරු වෙන නිසා විශේෂයෙන් බැංකු භාර ඇමතිවරයා වශයෙන් ඔබතුමා අලුතෙන් භාර අරන් තියෙන අනුන්ගේ කුණු ගොඩක්. ඒ නිසා පරණ කුණු ටික නිරවුල් කරන්න මැදිහත් වෙන්න කියමින් මගේ වචන ටික
අරු
කාර්ක සභා සභාපතිතුමනි, විශේෂ භාර එකට බැංකු භාර ඇමතිවරය හැටියට මට ගරු අපේ හිතවත් මිත්‍ර මන්දුල ගුරුවදර මැතිතුමාට පැහැදිලි කරන්න කැමති රට වෙනුවෙන් මේ බැංකු දෙකේ ස්ථාවර භාවය ආරක්ෂා වෙලා තියෙනවා. පසුගිය අවුරුද්දේ විශාල ලාභ ලැබුවා, විශාල ලාභ ලැබුවා. අනිත් එක මේ අධ්‍යක්ෂකවරු අවුරුදු 3ක් ඉන්නවා, සභාපතිවරය අධ්‍යක්ෂකවරය අවුරුදු 3ක් ඉන්නවා. අවුරුදු උඩ ප්ලීස් අවුරුදු 3ෙන් 3ක් කට්ටිය මාරු කරනවා. ඒ වගේ දෙයක් තමයි මේකෙ වෙන්නේ. අනිත් එක මෙතුමා කිව්වා මේ මෙව පෞද්ගලිකාශයට පවරන්න යනවා කියලා. එහෙම කිසිම අදහසක් නැහැ, කිසිම අදහසක් නැහැ. ඇත්ත වශයෙන්ම මේ වගේ අසාධාරණ ලෙස පාලිමේන්තුවේ ප්‍රධාන බැංකු දෙක ගැන පදනමක් නැතුව ඔඩිට් රිපෝට් එකම ඔඩිටර් ජෙනරල්ගේ විකෘතිපතිවරයාගේ වාර්තා කිසිම දූෂණයක් ගැන හෙළිදරව් කළා නැහැ. ඒක අසාධාරණයි. බැංකු දෙක විශාල ලාභ
ලබලා
පුද්ගලික අංශයට පවරන්නේ විශාල ලාභ ලබලා තියෙනවා. අධ්‍යක්ෂකවරු අවුරුදු 3ක් ඉන්නවා මේක තුනෙන් තුනට බාරු කරනවා. පුද්ගලික අංශයට පවරන්නේ
12:30 lunch interval. Order please.
ஆயே பொண்டக்கி இந்த பண்ணி
12:30 lunch interval இல்ல
அபி அபி we can proceed without lunch.
Okay. Honorable Dr. Bandulaguna Vartan
මම ඔබතුමාගෙන් අහන්නේ දැන් මෙහෙම වංචා දූෂණ අක්‍රමිකතා මුකුත් නැහැ කියමු. දැන් බාසල් 3 යටතේ මේ බැංකු දෙකේ ප්‍රාග්ධනය යථා යෝග්‍ය මට්ටමට වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියලා මට කියන්න.
එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම මුදල් අවස්ථාවක් උනොත් භාණ්ඩාගාරයේ මුදල් ලබා ගන්න පුළුවන්. මොකද ලංකා බැංකුවයි මහජන බැංකුවයි භාණ්ඩාගාරයට විශාල මුදලක් හබවුරුද්දෙම දෙනවා. දැන් ගිය අවුරුද්දේ ලංකා බැංකුව බිලියන 30යි. මහජන බැංකුව බිලියන 28යි. ඔව් ලාභ ටික දලා
බන්දුල ගුණවතන රොක්ට
යන්නේ මේ රාජ්‍ය බැංකු අපි ඔක්කොමලගේ බැංකු දෙකනේ. දැන් අපි ඔබතුමාට යෝජනා කරන්නේ මේ කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලැබුවා කියලා කියනවා. ඒක නිසා මේක කිසිම පුද්ගලීකරණයක් නොකර අතීතයේ ලැබපු ලාභය දාලා මේ ප්‍රාග්ධනය බාසල් 3 එක යටතේ ප්‍රාග්ධනය වැඩි කිරීමේ කටයුත්ත ඔබතුමා මැදිහත් වෙලා කරන්න. ඒක මෙලෝ වශයෙන් කීර්තියයි පරලෝ වශයෙන් පින්කමයි. හොඳට නිින්ද යනවා. හරි.
Honorable Nirosan Pereira.
ගරු නියෝජකාරක සභාපතිතුමනි, අද දින මුදල් පනත් කෙටුම්පත පිළිබඳව විවාදයට සහභාගී වීමට අවස්ථාවක් ලැබීම ගැන සියලු දෙනාටම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අද අපි ලංකාවේ ආර්ථික ගැන විශේෂයෙන්ම විවාද කරන මේ මොහොතේදී ඒ පිළිබඳව සත්‍ය ජනතාවට අවබෝධ කර දීම ඉතාම වැදගත් ලෙස අපි සලකනවා. මට ඉස්සෙල්ලා අපේ ගරු වන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා එතුමා කරුණු රාශියක් මේ සභාවට ඉදිරිපත් කළා. නමුත් අපි එතුමාට මතක් කරලා දෙනවා විශේෂයෙන්ම අපේ අපනයනය. අපි ඒ අපනයනය කඩන් වැටුනේ ඔය එතුමා කියන ඔය එතුමාලා පාලනය කරපු කාලේ කියලා මම මේ අවස්ථාවේදී මතක් කරලා දෙනවා. 2000 දලදේශ නිෂ්පාදනයේ 33%ක් වුණු අපනයනය 2015 වෙනකොට 14%ක් දක්වා පල්ලම් බැස්සෙව්වේ ඔය කියන තියරි එකම අනුගමනය කරලා කියලා එතුමාට මතකද අමතකද මන් දන්නේ නමුත් 50%කින් අපේ අපනයනය කඩාවට්ටලා අපේ අපනයනය පදනම විනාශ කරලා GSP ප්ලස් සහනය ඕන්නේ නැහැ කියලා අපිට යුරෝපා සංගමයෙන් මත්ස අපනයනයට තහංචි වට්ටෝගෙන ඒ ඔක්කොම විනාශ කරලා අද කතා කරනවා මේ කොහොමද රුපියල ආරක්ෂා කරගන්නේ කියලා. විශේෂයෙන්ම අපි එතුමාට අභියෝග කරනවා එතුමාගේ යන තියරි එකෙන් දියුණු වුණු රටක් පෙන්වන්නේ. විශේෂයෙන්ම අපනයනය පදනම්ම තමයි හුඟක් රටවල් අද ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඔය කියන ඔය තියරි රුසියාවේ කරා, චීනේ කරා, වියට්නාමේ කරා ඒවත් දැන් හැරිලා අපනයනය මත යන ගමනක් අද අපිට පේන්න තියෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා වියට්නාමේ වුණත් එතුමන්ලාගේ දේශපාලන ක්‍රමය කුමක් වුවත් අද වෙනකොට අපනයනය පදනම් කරගන්න ආර්ථිකයක් තියෙන රටක් හැටියට වියට්නාමය පරිවර්තනය වෙලා තියෙනවා. චීනය අපනයනය මත පදනම් කරගත්ත ආර්ථිකයක් හැටියට අද චීනය පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට අපි අහනවා ඒ රටවල් වලට ඉස්සරහට යන්න පුළුවන් නම් ඇයි අපි කියන ආර්ථික ක්‍රමවේදය ඒ හා සමානම නම් ඇයි ওই ගෝලීය ආර්ථිකයට සම්බන්ධ වෙලා අපනයනය මත පදනම් වෙලා ඇයි ඉස්සරහට යන්නට ඒක පිළිගන්න බැරි කියලා ප්‍රශ්න තමයි අපිට විශේෂයෙන්ම අහන්න සිද්ධ වෙන්නේ. දැන් අද වෙනකොට අපිට විශේෂයෙන්ම අපි අපනයනේ ආදායම ගත්තාම 2017 දී ඇමරිකන් ඩොලර් බිලියන 11.4 මං හිතන්නේ වැඩිම අපි මේ මෑත ඉතිහාසයේ දක්න ලැබුණු වැඩිම ආදායමක් හැටියට අපිට මේ 2017 අපනයන ආදායම අපිට සලකන්න පුළුවන්. විදේශ ආයෝජන 2017 ඇමරිකන් ඩොලර් මිලියන 1913. මෑත අතීත ඉතිහාසයේ වැඩිම අපනයන ආයෝජනය එන රටක් කොහොමද ඔය වගේ කඩන් වැටෙන්නේ කියලා කියන්න පුළුවන් මං හිතන්නේ මොන වගේ මනසකින්ද කියලා මට නම් ඇත්තටම තේරෙන්නේ නැහැ. අපිට යම් යම් ආර්ථික අභියෝග තියෙන එක පිළිබඳව අපි පිළිගන්නවා. අපිට එදා අපනයනයේ පදනම විනාශ කළා නැවතත් අපනයනයේ පදනම අපිට යථා තත්ත්වයට පත් කරන්නට ඒව වැඩි දියුණු කරන්නට ශක්තිමත් කරන්නට අපිට දැන් වෙනකොට අභියෝග මැද්දේ අපි කටයුතු කරනවායි කියලා අපි පිළිගන්නවා. නමුත් එතුමා කියන අන්දමට කොහොමද මේ ආර්ථිකය මේ බිමටම කඩා වැටලා කියලා මං යම්කිසි සංඛ්‍යාලේඛන මම ඉදිරිපත් කරන්න කැමතියි. විශේෂයෙන්ම 2018 ගත්තාම දැන් එතුමා කිව්වා අපි මේ පොඩි මිනිහට කාර් ගේන එක පොඩි මිනිහට රතවාන අනිත් දේවල් ගේන එක නවත්වයි කියලා. නමුත් 2018 දී මේ රටට 162,286ක් වාහන ආනයනය කරලා තියෙනවා. මෝටර් රථ 30,236ක් ආනයනය කරලා තියෙනවා. ත්‍රී රෝද රථ 5,144ක්. යතුරු පැදි 113,346ක් ආනයනය කරලා තියෙනවා. මගී ප්‍රවාහන රථ 1,077ක්. භාණ්ඩ ප්‍රවාහන රථ 9,056ක්. ඉඩම් වාහන 3,427ක්. ඔක්කොම එකතු කරපුවම 162,286යි. දැන් කණ්ඩත් බැරුව ඉන්න රටක මොනවත් ආර්ථිකය බිමට සමතලා වෙන රටකට තමයි ඔය වාහන ප්‍රමාණය ගේන්නේ. ඉතින් මට මේ වාහන ගන්න සල්ලි කොහෙන්ද මේවා ආවේ කියලා කරුණා කරලා අපිට පෙන්ලා දෙන්න ඔබතුමාගේ තියරි එක හැටියට. විශේෂයෙන්ම අද වෙනකොට විරැකියාව 4.2යි මෑත ඉතිහාසයේ තිබුණු අඩුම විරැකියාව. එතකොට අපේ රට ආර්ථිකය බංකොලොත් වෙනවනම් දැන් කියන අන්දමට මදුරු දඟර නිෂ්පාදනය කරන ඒ ව්‍යාපාරත් වහලා දානවනම් අනිත් ව්‍යාපාරත් වහලා දානවනම් එහෙනම් ප්‍රස්සාවල් ටික නැති වෙනවා. එහෙනම් විරැකියාව වැඩි වෙන්න ඕනේ. ඒ සංඛ්‍යාලේඛන කොහෙද ගියේ කියලා අපිට එහෙනම් කියලා දෙන්න. ඒ වගේම 2017 ඒක පුද්දල ආදායම ඇමරිකන් ඩොලර් 4,073යි මේ රටේ. එතුමාලා අපිට දුන්න අවුරුද්දේ ඉඳලා අපි මේ වැඩි කරලා තියෙනවා. ඉතිහාසයේ ඇමරිකන් ඩොලර් ඒක පුද්ගල ආදායම 4,073ක් කවුද අරන් තියෙන්නේ කියලා අපිට විශේෂයෙන්ම පෙන්ලා දෙන්න. අද වෙනකොට ජංගම දුරකථන භාවිතය ගත්තොත් එහෙම මේ රටේ 100 දෙනෙක් ඉන්නවා නම් ජංගම දුරකථන තියෙනවා 143.6. එතකොට මං හිතන්නේ කණ්ඩ නැත්තම් ඉස්සල්ලාම කෑම හොයයි ජංගම දුරකථනය විකුණලා. එතකොට ජංගම දුරකථනය කොච්චර කොහමද එහෙම භාවිතය ඔහොම කොහමද වැඩි වෙලා තියෙන්නේ කියලා මේ වෙනකොට අපිට පහළද. මේ වෙනකොට ලංකාව ඉතිහාසයේ වැඩිම සංචාරකයන් එන වර්ෂය අද වෙනකොට අපිට පෙන්ලා දීලා තියෙනවා. අද වෙනකොට යටිතල පහසුකම් ඒ වගේම මේ රටේ තියෙන පරිසරය ඒ වගේම අපේ තියෙන අනිකුත් පහසුකම් වැඩි කරලා අද වෙනකොට අර ලෝන්ලි ප්ලැනට් කියන ඒ සංචාරක ඒ ආයතනයෙන් අද වෙනකොට ලංකාව විශේෂයෙන්ම සංචාරකයන් සඳහා ලෝකෙම නම්බර් එකට හඳුන්ලා දීන තියෙන වෙලාවේදී අපි මේ සංචාරක ව්‍යාපාරයක් ශක්තිමත් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. දැන් අපෙන් අහනවා මේ බදු අරගෙන මොනවද ඕගොල්ලන් කරේ කියලා. මම ඉතාම ඉක්මනින් මේ බදු ආදායමෙන් අපි ලබා දුන්නු විශේෂයෙන්ම සේවාවන් අපි මතක් ගන්න කැමැති. ත්‍රිපෝෂ සඳහා මිලියන 1944ක් 2018, ඒ වගේම පොත් සහ නිල ඇඳුම් සඳහා මිලියන 1966ක්, පාසල් වාර ප්‍රවේශ පත්‍ර සඳහා මිලියන 1234ක්, පාසල් පෝෂදායි ආහාර සඳහා මිලියන 1377ක්, පොහොර සහනාධාරය සඳහා මිලියන 8009ක්, සමෘද්ධිය සඳහා මිලියන 13142ක්, ආබාධිත රණවිරු දියුමනාව සඳහා මිලියන 9461ක්, වැඩිහිටි දියුමනාව සඳහා මිලියන 3050ක්, ආබාධිත දියුමනාව සඳහා මිලියන 371ක් සහ ආහාර ගංවතුරු සහ නියන් ආදාය සඳහා මිලියන 1328ක් අපි වියදම් කරලා, විශේෂයෙන්ම අපේ රාජ්‍ය මුදල් ඇමතිතුමා කිව්ව පරිදි අපි ජනතාව වෙනුවෙන් සුබ සිද්ධිය සඳහා වෙනුවෙන් අපි කිසිම කප්පාදුවක් කළා නැහැ. අපි ඒව ශක්තිමත් කරලා අපි ඉස්සරහට යන ගමන් අපිට මේ ආර්ථික ක්‍රමය අපි තව තවත් ශක්තිමත් කරලා ඉස්සරහට යනවායි කියලා කියමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම සුදී ගෞරව මහින්දානන්ද අලුත්කමකි.
නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, මුදල් අමාත්‍යාංශය විසින් මුදල් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන අවස්ථාවේ අදහස් කීපයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි, අපි දිගින් දිගටම කිව්වා රටක් හැටියට අපි බරපතල ආර්ථික අර්බුදයකට මූල තියෙන වෙලාවක්. අපි දන්නවා රුපියල අවම් ප්‍රමාණය වීම පිළිබඳ ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයකට ඩොලරේ ඉහළට ගිහිල්ලා. මුලස්සනේ සභාපතිතුමනි, පහුගිය දවස් දෙකේ රුපියල් දෙකකින් ඩොලරේ ඉහළ ගියා. 171කට තිබුණු ඩොලරේ දැන් 173යි. අපි දන්නවා අපි මේ වෙනකොට රටක් හැටියට අපි ගත්ත විදේශ ණය ප්‍රමාණය US බිලියන 30යි. මූලික නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, අපි US බිලියන 30ක් විදේශ ණය අරන් තියෙනවායි කියලා කියන්නේ මේ සතියකින් රුපියල් දෙකකින් ඩොලරේ වැඩි උනායි කියලා කියන්නේ රටට වෙච්ච පාඩුව රුපියල් බිලියන 60ක්. දවස් දෙකට අපි රටක් හැටියට මේ රුපියල් දෙකකින් ඩොලරේ ඉහළ ගියපු නිසා රටට වෙලා තියෙන පාඩුව රුපියල් බිලියන 60ක්. නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, කටුනායක අධිවේගී මාර්ගය හදන්න ගියේ රුපියල් බිලියන 55යි. කිරියල් ඇමතිතුමා පහුගිය දවස් දෙකේ රුපියල් දෙකකින් ඩොලරේ ගියපු නිසා අපට කටුනායක අධිවේගී මාර්ගය අහිමි වෙලා. කටුනායක අධිවේගී මාර්ගය හදන්න ගියේ රුපියල් බිලියන 55යි. පහුගිය දවස් දෙකේ ඩොලරේ රුපියල් දෙකකින් වැඩිවීම නිසා අපට වෙච්ච පාඩුව රුපියල් බිලියන 60යි. ගරු කාරක සභා සභාපතිතුමනි, ආණ්ඩුවට මේක පාලනය කරගන්න හැකියාවක් නැහැ. ඒ විතරක් නෙමෙයි, මහ බැංකු අධිපතිතුමා අපි දැක්ක පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කරලා කිව්වා චීන එක්සින් බැංකුවෙන් ඇමතිතුමා ගත්ත කියලා රුපියල් බිලියන 1ක් ණයක් ගිය සතියේ. දැන් එතකොට රුපියල් බිලියන 1ක් ණයක් ගත්තාම මේ දවස් ටිකේ රුපියල් දෙකකින් වැඩි වෙච්ච නිසා අපිට වෙච්ච පාඩුව රුපියල් බිලියන 2යි. රුපියල් බිලියන 2ක් ඒ ගත්ත ණය වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ බලන්න සතියකට රටට වෙන පාඩුව සතියකට රුපියල් දෙකකින් මේ ඩොලරේ ඉහළ යාම නිසා වෙලා තියෙන පාඩුව, මේක කළමනාකරණය කරගන්න නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි ආණ්ඩුවට හැකියාවක් නැහැ. දැන් මේ තෙල් මිල පිළිබඳ මිල සූත්‍රයක් දාලා මුදල් ඇමතිතුමාම කිව්වා මේක මට තේරෙන්නේ නැහැ කියලා. ඊළඟට එතුමා බෝඩ් එකක් කරගෙන ඇවිල්ලා කියනවා මේක හරි සරල දෙයක් කියලා. මේ මිල සූත්‍රයේ පිළිබඳ මුදල් ඇමති දන්නෙත් නැහැ. මේ මිල සූත්‍රයේ පිළිබඳ ජනාධිපති දන්නෙත් නැහැ. මේ මිල සූත්‍රයේ පිළිබඳ කිරියල් ඇමතිතුමා දන්නෙත් නැහැ. කවුරුත් දන්නේ නැහැ මේ මිල සූත්‍රයේ පිළිබඳ. දන්නවද? ඔබතුමා මට නැගිටලා කියවන්න දෙන්න අපිට මිල සූත්‍රයේ පිළිබඳ.
අර මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මිල සූත්‍රය කියන්නේ ජාත්‍යන්තරයේ මිල වැඩි වෙනකොට මේ මිල වැඩි වෙනවා. ජාත්‍යන්තරයේ මිල අඩු වෙනකොට මේ මිල අඩු වෙනවා. ඕක තමයි සරලව
කියන්නේ. ආ නේ. ඔන්න අගන මිල සූත්‍රය.
ඕක තමයි සරලව.
හරි 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 ඉඳගන්න.
වෙන්ද
ඕකේ ඕකේ නෝ ප්ලීස් සිට්. දැන් මොලේ දලා ගන්න ඉඳගන්න ඔබතුමා.
වෙන්ද වර්ල්ඩ් මාකට් ප්‍රයිස් ඩික්‍රීසස් මී ඩික්‍රීස් ප්‍රයිස් සිය.
ඉඳගන්න කිය ඔක්කාරක සලුක.
ඉන්දියාව හැමදාම මේක වෙනස් වෙනවා. ඩේලි.
ඉඳගන්න කියන්නේ වෙලාව. නට පයින් ෆෝඩ. ඔන්න දැන් මිල සූත්‍රය කියන්නේ ආණ්ඩුවේ කිරියල් ඇමතිතුමා අස්ගිරි පාර්ශවෙන් මහානායක පදවිකුත් මොකද්ද හම්බුණා තනතුරක් ඊයේ පෙරේද මහානායක හාමුදුරන්ට මේක ඇහුණොත් ඒක ආපහු ඉල්ල ගන්නවා මෙතුමා කියනවා මිල සූත්‍රය කියන්නේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල හේන ළඟට වැඩි වෙනවා බලන්න ආරයි ඒක තමයි මිල සූත්‍රය කියන්නේ ඉතින් ඕක කියන්න තිබ්බනේ ඉතින් ඕක ජනාධිපතිතුමාට කියන්නකෝ ඔබතුමා කියලා ඉතින් ජනාධිපතිතුමා දන්නෙත් නැ මුදල් ඇමතිතුමා දන්නෙත් නැ උහෙල යනකොට නගිනවලු පහල යනකොට බහිනවලු ඒකද මිල සූත්‍රය කියන්නේ ආ සරල හරි ගරු සභාපතිතුමනි දැන් බලන්න මේ ආණ්ඩුව ඊළඟ ප්‍රශ්නේ ගරු ඇමතිතුමා තමුන්නාංශේ දන්නවා FDIs Foreign Direct Investments දැන් තමුන්නාංශේ මම අහගෙන හර්ෂාබේක්‍රම මන්ත්‍රීතුමා කිව්වා 2017 තමයි වැඩිම විදේශ ආයෝජනාවේ කියලා බොරු කියන්න එපා රටට බොරු කියනවා තමුන්නාංශලාගේ 2017 ඍජු විදේශ ආයෝජනාවේ US මිලියන 17යි අනිත් ඔක්කොම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමය අත්සන් කරපුවාගේ ආපුවා පෝට් සිටි එකේ සල්ලි හයට් එකේ සල්ලි ඒ වගේම ශැන්ඩ්‍රිලා සල්ලි හයට් නෙමෙයි සමාවෙන්න ශැන්ඩ්‍රිලා සල්ලි ඒ සියල්ල ඒ ආපු ආයෝජන සියල්ල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආලේ අත්සන් කරපු ආයෝජන මට කියන්න පුළුවන් නම් කිරියල් ඇමතිතුමා 2018 අවුරුද්දේ ආපු එක විදේශ ආයෝජනයක් කියන්නේ තමුනාංශලගේ ආණ්ඩුවට පුළුවන් වුණාද එක විදේශ ආයෝජනයක් දාන්න දැන් මූලසනේ සභාපතිතුමනි ආණ්ඩුව මේ දවස්වල දාලා තිනවා ආණ්ඩුව මේ දවස්වල දාලා තිනවා ගරු සභාපතිතුමනි රටේ ප්‍රධාන හෝටල් දෙකක් විකුණන්න දාලා තිනවා හයට් හෝටලේ සහ හිල්ටන් හෝටලේ විකුණන්න දාලා තිනවා දැන් සභාපතිතුමනි මේ හෝටල් දෙකම විකුණන්න දාලා තියන්නේ US මිලියන 200කට දැන් ප්‍රධාන මේ රටේ ප්‍රධාන හෝටල් දෙකක් ආණ්ඩුව විකුණන්න ලෑස්ති හයට් හෝටලේ සහ හිල්ටන් හෝටලේ මේ සදා රාණ්ඩුව බලාපොරොත්තු වෙන US මිලියන 200ක් ආයෝජනය. දැන් මේකට ටෙන්ඩර් ගෙනවලා තියෙන සුමාන දෙක්කට. කිරියල් ඇමතිතුමා ඔබතුමාගේ අමාත්‍යාංශයේ half sheet ගන්න ගියත් සාමාන්‍යයෙන් සති දෙකකට වැඩිය කල් දෙනවනේ ටෙන්ඩර් එකට. ටෙන්ඩර් එකට කල් දෙනවා සුමාන දෙක්කට වැඩිය.
කැබිනට් මණ්ඩලයේ මාසයක් කල් දුන්නා.
නෑ දැන් ඒ ඇදුනට පස්සේ
නෝ නෝ
ඇදුනට පස්සේ ඇමතිතුමා
අයි
හා කල් දුන්නේ
කැබිනට් මණ්ඩලයේ මාසයක් කල් දුන්නේ
ඒක කැබිනට් මණ්ඩලයේ දුන්නා අයි කලින් ටෙන්ඩර් එක දැම්මේ නැත්තේ
නෑ
නෑ පොඩ්ඩයි මම ඔබතුමාට කියන්න කතාව සභාපතිතුමනි මේකේ හයට් එකයි හිල්ටන් එකයි දෙන කෙනා තීරණය කළා ඉවරයි ඒක තීරණය කරන්නේ මලික් සමරවික්‍රම ඇමතිතුමා එතුමා මේක තීරණය කළා ඉවරයි ආයෝජකයත් එක්ක කතා කළා ඉවරයි Tamanට ඕනේ ආයෝජකයාට දෙන්න ඕනේ නිසා සුමාන දෙකකට දැම්මා දවස් 17 හරියට බැලුවොත් දවස් 8යි ලංකාවේ US මිලියන 2ක 200ක ආයෝජනයකට ටෙන්ඩර් එකක් සාමාන්‍යයෙන් ඇමතිතුමා අමාත්‍යාංශික වාහනයක් හයරකට ගන්නවා නම් මාසයක් දානවා මේ ටෙන්ඩර් ඉල්ල කල් ගන්නවා සුමාන දෙකයි ඇයි ආණ්ඩුව ආයෝජකයා හොයලා ඉවරයි ඔබතුමාට මං අද කියන්නම් ඕක දෙන්නේ US මිලියන 80කට ඕකේ කොමිෂන් එක දෙනවා US මිලියන 20ක් ඒ කොමිෂන් කතා කරලා ඉවරයි US මිලියන 100ට ගණදෙනුව කතා කරලා ඉවරයි මේ හෝටලේ මේ හිල්ටන් එකයි හයට් එකයි 100ට කතා කරලා 20ක් අතින් අරගෙන 80ට දුන්නේ නැත්නම් අද මම ඔබතුමාට කියන්නම් අද ඔබතුමාට කියන්නම් බලන්න මේක උනේ නැත්නම් මොකද වෙන්නේ කියලා දැන් මේ සම්බන්ධයෙන් අපි නීතිමය පියවර ගන්නවා දැන් තමුන්නාංශලා මේකට කන්සල්ටන්සි සමාගම් දෙකක් අදුරගෙන හොයාගෙන තියෙනවා අපි අහනවා ඔබතුමාලගෙන් MTI Consultants Private Limited සහ Lazard Asia Limited කියන ආයතන දෙක මේ ටෙන්ඩර් එකට කන්සල් මේගොල්ලෝ තෝරගත්ත පදනම මොකද්ද මේගොල්ලෝ තෝරගත්තේ මේ ගන්න ඉන්න කම්පැනි අවශ්‍ය ඉල්ලීම නිසා ඒ නිසා ගරු ඇමතිතුමා අපි ඔබතුමාලට කියනවා මේ වගේ මෙච්චර ආර්ථික වශයෙන් රට වැටිලා තියෙන වෙලාවක තමුන්නාංශලා මහා දවල් දැන් බලන්න කිරියල් ඇමතිතුමා තමුන්නාංශලා චීනයට දුන්නා විදුලි කෙරවල පිටි LNG බලාගාරේ තමුන්නාංශලා නීතියෙන් බහැරව දුන්නේ ටෙන්ඩර් එකෙන් බහැරව දැන් ඒගොල්ලෝ ගියා ශ්‍රේෂ්ඨාධිකරණයට අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා මේ ටෙන්ඩර් එක දීපු එක වැරදි කියලා කවුද මේ පිටිපස්සේ ඉන්නේ කවුද මේ LNG එක චීනයට දීපු ටෙන්ඩර් එක පිටිපස්සේ ඉන්නේ කවුද ලංකාවේ ටෙන්ඩර් පටිපාටියෙන් බහැරව තමුනාංශලා ටෙන්ඩර් එක දුන්නේ කවුද මේ පිටිපස්සේ ඉන්නේ රටේ ආර්ථික එක පැත්තකින් කඩාගෙන වැටිලා තමුන්නාංශලා හොරකම් කරනවා හිටගෙන තමුනාංශලා බලයටපත් උනේ හොරකම් කරන්නද තමුනාංශලා හොරකම නවත්තනවා කියලා බලයටපත් වෙලා අද තමුන්නාංශලා ගැමතුරු මොනවද කරන්නේ ඒ නිසා දැන් බලන්න තමුන් නාසෙලා මුලස්සනේ සභාපතිතුමනි මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මම ඔබතුමාට කිව්වා විදේශ ආයෝජන පිළිබඳව මේ අවුරුදු 4 කිරිය ලැබතුමා තමුන් නාසෙලාට බැරි වුණා කිසිම විදේශ ආයෝජකෙක් රටට ගේන්න. තමුන් නාසෙලාට ආයෝජක කොහොමද කැමතිතුමා රටට එන්නේ? රටේ ජනාධිපතිතුමා කියනවා රටේ රාජ්‍ය බැංකු දෙක දූෂිතයි, මහජන බැංකුව ලංකා බැංකුව දූෂිතයි. ඒ නිසා මම සභාවතුරු දෙන්න ඉවත් කරනවා කියනවා. රටේ විදේශිකයෝ වෙන විදේශ ආයෝජක මණ්ඩලය දූෂිතයි. ඒ කියන්නේ අමතිවරු මේ එක්ස්ප්ලෝරර් කෝච්චි වලින් කොමිසම් ඉල්ලනවා. ඒ නිසා මම විදේශ ආයෝජක මණ්ඩලය අයින් කරනවා. එහෙම කරාම රටකට ඉද ආයෝජකයෝ රටේ ජනාධිපතිතුමා කියනවා BOE එක කරප්ටඩ් කියලා. විදේශ ආයෝජක මණ්ඩලය දූෂිතයි කියනවා. රාජ්‍ය බැංකු දෙක දූෂිතයි කියනවා. එහෙම කිව්වම මේ රටට ආයෝජනය කරන ආයෝජකෙක් ඇයිද? මොකද්ද මේ තමුන්නාන්සලා කරන්නේ මේ රටට? ඒ නිසා මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. දැන් බලන්න මේ රටේ මූල්‍ය කර්මනා මේක ගරු ඇමතිතුමා හොඳට මතක තියාගන්න. තමුන්නාන්සලාගේ මූල්‍ය කර්මනා කරේ තියෙන අඩුපාඩු තමයි මේකට මූලික හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආර්ථිකේ කඩාවැටෙන සම්පූර්ණ වගකීම අගමැතිවරයා බාර ගන්න ඕනේ. මේ රටේ මූල්‍ය කළමනාකරණය කරන්නේ මුදල් ඇමතිවරයා සහ අගමැතිවරයා. ඒ නිසා මේකේ වගකීම අගමැතිවරයා බාර ගන්න ඕනේ. මේ ආර්ථිකේ කඩාවැටීමේ වගකීම අගමැතිවරයා බාර ගන්න ඕනේ. කවුද අද මුදල් අමාත්‍යංශය තීන්දුව ගන්නෙ? ඔබතුමා දන්නවා පස්කරලිංගම් මහත්තයා. පස්කරලිංගම් මහත්තයා තමයි අද තීන්දුව ගන්නෙ. අද මේ රටේ ආර්ථිකය පිළිබඳ තීන්දුව ගන්නෙ පස්කරලිංගම් මහත්තයා. විකුණන කම්පැනි ගැන තීරණය කරන්නේ මලික් සමරික්‍රම මහත්තයා. කොහාටද මේ රට ගෙනියන්නේ තමුන්නාන්සේලා? තමුන්නාන්සේලා කොහාටද ගෙනියන්නේ? දැන් මම දැක්කා මංගල සමර ඇමතිතුමා මුදල් ඇමතිතුමා මාධ්‍ය සාකච්ඡාවද කිව්වා රුපියල 200ට ගියාට ප්‍රශ්නයක් නැහැ, ඒකෙන් ආර්ථිකේ කඩාවැටෙන්නේ නැහැ කියලා. මට තේරෙන්නේ නැහැ ගරු කිරියල් ඇමතිතුමා, මම ඔබතුමාට කිව්වා දැන් තමුන්නාන්සේලාගේ මේ පහුගිය දවස් දෙකට රුපියල් 2කින් ඩොලර් එක ගියපු නිසා විදේශ ණයවල විතරක් රුපියල් බිලියන 60ක් වැඩි වෙලා, චීනෙන් ගත්ත ණය නිසා බිලියන 2ක් වැඩි වෙලා. මේ කාරණා දෙක විතරක් ගත්තොත් රුපියල් බිලියන 62කින් සතියක් ඇතුළත රටට පාඩු වෙලා. ඒකට කිරියල් ඇමතිතුමනි මංගල සමරි ඇමතිතුමා කියන එක ප්‍රශ්නයක් නෑ කියලා. එතුමලාට ප්‍රශ්නයක් නෑ, අගමැතිතුමාට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔබතුමාට අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාට අපිට දරුවෝ ඉන්නවා. මේ කට්ටිය රටට රටක් තියෙන්න ඕනේ. ඒ නිසා ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට මේ රටපත් වෙමින් යන්නේ. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි අපි දිගින් දිගට මේ ආණ්ඩුවට කියනවා මේක ඉදිරියට තමුන්නාන්සේලාට ගෙනියන්න බෑ. තමුන්නාන්සේලාට මේ රට ගෙනියා ගන්න බෑ. ඒ විතරක් නෙවෙයි ඔබතුමාලා අද බලන්න දැන් අද රවි කරුණානායක ඇමතිතුමා කියපු දේ මේ පාර්ලිමේන්තුවේ බැඳුම් කර කොමිසමේ දැන් රවි කරුණානායක ඇමතිවරේ ආණ්ඩුවේ හිටපු මුදල් ඇමතිවරයා කියනවා මේ බැඳුම් කර වංචාවේ ඇයි මට විතරක් ඉලක්ක කරගෙන ගහන්නේ? මේ බැඳුම් කර හොරකම පිටිපස්සේ මේ ආණ්ඩුව ඇමතිවරු ඉන්නවා. ඇයි මේව එළියට දාන්නේ නැත්තේ කියනවා. රටේ මුදල් ඇමති කියනවා. අද රටේ මුදල් ඇමතිතුමා කිව්වා රවි කරුණානායක ඇමතිවරයා කිව්වා ඇයි මට විතරක් ගහන්නේ? මේක මම තනියම කෑවේ නෑ, බෙදාගෙන මම මේක බෙදාගෙන කෑවේ, බදාගෙන කෑවේ නෑ කියලා එතුමා කියනවා. එතුමා කියනවා මම මේක බදාගෙන කෑවේ නෑ, මේක බෙදාගෙන කෑවේ. ඇයි අනිත් අය කියන්නේ නැත්තේ කියලා අහනවා. කථානායකවරයාට මාස 6ක් කථානායක අපේ කථානායකතුමාට බෑ මාස 6ක් යනකම් මේ බැඳුම් කර වාර්තාවේ සියලු වාර්තා ටික මේ පාර්ලිමේන්තුවට ගේන්න. එතුමා කියනවා නීතිපතිතුමා කෝළු මේක දෙන්න බෑ කියලා. නීතිපතිවරයාට බලයක් නැහැ පාර්ලිමේන්තුවට නියෝගය දෙන්න. මේ පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු තීන්දුව පවා අභිබවා ගිහිල්ලා තියෙනවා. පාර්ලිමේන්තුව උත්තරීතරයි. හොඳයි, පාර්ලිමේන්තුව උත්තරීතරයි. තමුන්නාන්සේලා ගේන්නේ නැහැ. තමුන්නාන්සේලා බැඳුම් කර කොමිසමේ වාර්තා සියල්ල එළියට දැම්මොත් තමුන්නාන්සේලාගේ අගමැතිතුමාගේ ඉඳලා අමාත්‍යවරු ගණනාවක් මේකට අහු වෙනවා. කිරියල් ඇමතිතුමා අපි දන්නේ නැහැ මේ බැඳුම් කර සල්ලි පාර්ලිමේන්තුවට දීලාද කියලා. මේ වார்த்தාව ගේන්නේ නැති වුණාම පාර්ලිමේන්තුවට මේක උනන්දු නැති වුණාම ඇලෝසියස් ගෙසල්ලි පාර්ලිමේන්තුවට දීලාද කියලා අපට සැකයක් තියෙනවා. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා කරුණාකරලා කිරියල් ඇමතිතුමා මේක ඉතාම තමුන්නාන්සේලාට මේ ආර්ථිකය කළමනාකරණය කරන්න බෑ. මේක යථාර්ථය ඒකයි. ඒ නිසා කළමනාකරණය කරන්න බැරි නම් මේ රට තවත් ආගාධයට අද දාන්න එපා. ඔබතුමාලට මේක කරන්න බැර නම් දෙයියන්ගේ නාමෙන් මේක පුළුවන් කෙනෙකුට දෙන්න, පුළුවන් කෙනෙකුට දීලා ඇමතිතුමා ලබන අවුරුද්දේ ජනාධිපතිවරු වෙනවා. තමුන්නාන්සේලා පරදිනවා. වෙන ආණ්ඩුවක් එයි. හැබැයි ඒ ආණ්ඩුවටත් ආවම ගෙනියන්න රටක් තියෙන්න ඕනේ. මේ කඩාවැටෙන ආර්ථිකය උස්සන්න බෑ. තව අවුරුද්දක් මේ විදිහට ගියොත් ඔබතුමා බලන්න කිරියල් ඇමතුමා දවස් දෙකකට රුපියල් බිලියන 62ක් මේ පොඩි කාරණා දෙකක් මම කිව්වේ ඔබතුමාට විදේශ ණය වලින් පමණක් රුපියල් බිලියන 60ක් දවස් දෙකකට රුපියල් දෙකකින් හැබැයි අපේ ගියේ රුපියල් දෙකකින් නෙමෙයි කිරියල් ඇමතුමා 131 ඉඳලා 173ට ගියා එහෙම හැදුවොත් බිලියන ගාණක් දැන් තමුන්නාන්සේලා බලන්න අපේ ආණ්ඩුව කාලේ අපි ගත්තේ US ට්‍රිලියන 5යි අපි අරගෙන තියෙන ණය අපි අවුරුදු ගාණක් මහින්ද රාජපක්ෂ මහත්තයා අරගෙන තිබු ණය ප්‍රමාණය ට්‍රිලියන 5යි තමුන්නාන්සේලා මේ අවුරුදු 4ට අරන් තියෙනවා ට්‍රිලියන 5ක් මොනවද තමුන්නාන්සේලා කරේ තමුන්නාන්සේලා කියනවා ණය ගෙව්වා කියලා කො පෙන්නන්න අපි ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන් නම් තමුන්නාන්සේලා ගත්ත ට්‍රිලියන 5 ගෙවපු ණය ටික මේ පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා තමුන්නාන්සේලාට එහෙම කරන්න බෑ තමුන්නාන්සේලා ණය ගෙව්වේ නෙවෙයි තමුන්නාන්සේලා ආර්ථික වශයෙන් ශක්තිමත් තමුන්නාන්සේලා හොඳ වැඩකාරයෝ කියලා පෙන්නන්න ඩොලරේ තියාගන්න තමුන්නාන්සේලා දැම්ම සල්ලි ටික ඒක තමයි උනේ තමුන්නාන්සේලාට
ඉතින් කාලය අවසන්
තෙල්මිලා ඉවරයි තෙල්මිලා අඩු කරන්න කියලා මිනිස්සු කිව්වේ නෑ ඔබතුමාලා තෙල්මිලා අඩු කරා ඒකෙන් වෙච්ච පාඩුව US බිලියන 300කට වැඩි ප්‍රමාණයක් ඒ නිසා ගරු ඇමතුමා ඔබතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා මේ මෙහෙම යන්න බෑ ඇමතුමා මෙහෙම ගියොත් රට ඉවරයි ආර්ථිකය ඉවරයි තමුන්නාන්සේලා ඕනේ ඕනේ දේවල් පනපනත් පාර්ලිමේන්තුවට ගෙනේ හැබැයි මේ ආර්ථිකය ගොඩ ගන්න තමුන්නාන්සේලාට හැකියාවක් නෑ ඒ නිසා අපි මේ ආණ්ඩුවෙන් වැඳලා ගෞරවයෙන් අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුව කරුණාකරලා අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස් වෙන්න අස් වෙලා මේ දැන් තමුන්නාන්සේලා දන්නෝ දැන් ඔබතුමාලා දන්නෝ හෙට අනිද්දා යන්න වෙනවා කියලා ඒ නිසා යන ගානේ යණේක බත ගොඩ කරගෙන යන්න හදන්න උපරිම ඩීල් ටිකක් දාලා යන්න හදන්න හරි යණේක කුරහත් බිඳගෙන හොඳ ඩීල් ටිකක් දාගෙන අර ඒ කෝච්චියෙන් ගහනවා මෙහෙන් හයිට් එකෙන් ගහනවා මෙහෙන් හිල්ටන් එකෙන් ගහනවා මෙහෙන් LNG එකෙන් ගහනවා බැඳුම් කරෙන් ගැහුවා ඔක්කොම ගහලා මුළු රටටම නැති කරලා යන්න හදන්නේ තමුන්නාන්සේලා එතෙන්ද මේ රට ගෙනියන්න එපා ඇමතුමා ඒ නිසා කරුණා කරලා මේ ආර්ථිකය ගොඩ ගන්න ඔබට හැකියාවක් නැහැ ඒ වසර හතරට ඔබ ඔප්පු කළා ඉවරයි දැන් ඔබට ගෙදර යන්න එක නිල්ලිම පමණයි අපිට කරන්න තියෙන්නේ බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඔන්ටබල් වාසුදේව නානේක
ගරු සභාපතිතුමනි ස්තුතියි මේ අද යන විවාදයට එකතු වෙන්නට ඉඩ ලබා දීම ගැන පළමුවෙන්ම මම කැමති නිරෝෂන් පෙරරා ඇමතුමා කිව්ව කාරණයකට උත්තර දෙමින් පටන් ගන්න එතුමා කිව්වා මේ අපේ ක්‍රමේ යටතේ අපේ තියරි අනුව දියුණු වෙච්ච රට මොකද්ද කියලා. ඉතින් එතුමා වියට්නාමය ගැනත් කිව්වා චීනය ගැනත් කිව්වා සලස්මක් උඩ ආර්ථිකයක් මෙහෙවීම තමයි අපේ තියරිය. ඒ සලස්මට වමනා කරන රාජ්‍ය ආයතන හා රාජ්‍ය මර්මස්ථාන රජයේ ජාතික මර්මස්ථාන රජයේ යටතේ මෙහෙවීම තමයි අපේ තියරිය. ඊළඟට රටට මොන ආයෝජන එනවද කියන එක තීන්දු කරන එක අපේ තියරියට ඇතුළත්. එක්ස්පෝර්ට් කිරීම නැත්නම් අපනයනය කිරීම ප්‍රධාන කාරණය නෙමෙයි අපේ තියරිය. වියට්නාමේ චීනයේ ප්‍රධාන කාරණය අපනයනය නෙමෙයි. ප්‍රධාන කාරණේ රටේ ආර්ථිකය දේශීය වශයෙන් පණගැන්වීම ශක්තිමත් කිරීම නිපදවීම ඒ රට තුළ දුප්පත්කම අඩු කරමින් යෑම ඒ ක්‍රියාදාමය තුළ තවත් එක පියවරක් තමයි අපනයනේ දැන් බලන්න අපි තේ රබර් අපනයනය කළා තියෙනවා අද අපේ තේ හා රබර් අපට වමනා ප්‍රමාණය රටේ පාවිච්චි කළා ඉතුරු හරියවනෝ එහෙමනේ කරන්නේ දැන් අද තමුන්නාන්සේලා අපනයනය ගැන කතා කරන්නේ මේ මිනිස්සු නොකානොබි අපනයනය කළා විදේශ මුදල් ලැබීම දැන් ඊළඟට මම එනවා ඊළඟ කාරණයට එරාන් වික්‍රමරත්න ඇමතුමා ඇහුව ප්‍රශ්න දෙයකට මේ බාහිර සාධක නිසා තමයි අපි මේ වැටිලා තියෙන්නේ මොනවද බාහිර සාධක ට්‍රම්ප් බලයට ඇවිල්ලා ට්‍රම්ප් ඒ රටේ චීන බඩු වලට සම්බාධක දැමීම නැත්නම් බදු දැමීම එහෙම නැත්නම් ඉරානයේ සම්බාධක දැමීම ඒක කොහොමද අපිට බලපාන්න බලපාන්න තවම නම් බලපෑවේ නැහැ බලපාන්න ඉඩ තියෙනවයි කියලා කිව්වේ. නමුත් මේ බලපාපු නැති කාලේ මොකද වෙලා තියෙන්නේ? මොනවද බාහිර සාධක? බාහිර සාධක නෙමෙයි. අපි මුල පටන් ගන්නේ වල්බූරු ආනයනේ ප්‍රතිපත්තියකට ගියා. ආනයනේ ප්‍රතිපත්තිය විවෘත කළා. ඕන දෙයක් ගෙනින් ඕන තරමක් ගෙනින්. ඕනම දෙයක් ගෙනින් ඕන තරමක් ගෙනින්. මොකද්ද මේ රටේ වෙන්නේ? මේ රටේ නිෂ්පාදනය වටනා අනිත් පැත්තේ මේ රටේ අපේ විදේශ විනිමය සංචිතය වැටුණා විදේශ විනිමය ඒ ප්‍රමාණයට හුවමාරු වෙනකොට ඩොලරේ වටිනාකම නැග්ගා. ඒ ප්‍රමාණයට අපේ රුපියල වැටුණා. මෙන්න මේකයි ඇත්ත කාරණේ. මේක තමුන්නාසෙලට තේරෙන්න අවුරුදු 3ක් යනකොට පස්ස රත් වුණා. එතකොට විගාට යම් යම් බදු දෙමීම් කරා. ඒවා ආන්නේ කිරීමේ අංශය පුළුවන් තරම් අධෛර්යමත් කරන් අද තමුන්නාසෙලේ පියවර අරන් තියෙනවා. ඉතින් ඒ නිසා පළවෙනිම කාරණේ මේ ආණ්ඩුව කරපු වැරද්ද. පළවෙනිම කාරණේ තමයි මේ කිව්ව දේ. අනිත් එක තමයි අපේ ණය පැටව ගහන ආකාරයට අපි ඒ විදේශ ණය අපි අරගෙන තිබෙනවා. විදේශ ණය අරගෙන ඩොලර් වලින් ඒවාට අපි ගෙවීම් කළ යුත්තේ අපේ රුපියල් ප්‍රමාණය වැඩි කරගෙන. ඉතින් රුපියල් ප්‍රමාණය වැඩියෙන් උපයන්නට නම් අපි මෙහේ ඩොලර් වලට හරවන්න අපිට සිද්ධ වෙනවා වැඩියෙන් බදු දාන. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. වැඩියෙන් බදු දමනවා. ඒ මගින් අපේ අයවැය පරතරය අඩු කරගන්නවා. ඊළඟට අපේ වැඩියෙන් දමන බදු වලින් මේ ණය ගෙවන්නට උවමනා රුපියල් ප්‍රමාණය හොයා ගන්නවා. මම කැමති තවත් එකක් මේ ඉරාන් වික්‍රමරත්න ඇමතුමාට කියන්න. අපේ රටේ උද්ධමනය ගැනත් ජීවන වියදම් මිල ගැනත් කතා කරා. කොයි කාලෙත් වියදම වැඩි වෙනවායි කියලා කිව්වා. කොයි කාලෙත් වියදම වැඩි වෙනවා. මෙන්න 2005 ඉඳලා 15ට වැඩි වෙච්ච පයින්ට් ගාන 52යි. නමුත් 2015 ඉඳලා 2018ට අවුරුදු 3ට වැඩි වෙච්ච පයින්ට් ගාන 78යි. අන්න ඒකයි අපි පෙන්වන්නේ. 2005 ඉඳලා 2015ට වැඩි වුණේ ජීවන වියදමේ අංක 52යි. 2015 ඉඳලා 2018 අවුරුදු 3ට ජීවන වියදමේ වැඩිවීම පොයින්ට් 78යි. අන්න ඒකටයි ඉරාන්
වික්‍රමරත්න
තුමා උත්තර
දීලා. පියංගර ජයදත්තන will take the chair.
ඔබතුමා තනියම ගරු සභාපතිතුමනි ස්තුතියි. මම මේ කියාගෙන හිටියේ ඉරාන් වික්‍රමරත්න ඇමතුමාගේ කියමනකට උත්තර දෙමින්. ඊළඟට මම එතුමාට කියන්න කැමති 2014 අපේ රටේ ජීවන වියදම තිබුණේ 105. 2018 ඒක නැගලා තියෙනවා 127ට. දැන් ඊළඟට මම කැමති උද්ධමනයට එන්න. උද්ධමනය එතුමා කිව්වා අඩු වෙලා කියලා. නමුත් 2015 3.7ට තියුණු උද්ධමනය 2018 මේ වෙනකොට 5.9 දක්වා නැගලා. එතුමා තමන්ට වාසිදායක ආකාරයට අප්‍රේල් මාසයට අරගෙනලා පෙන්නුවා උද්ධමනය. එහෙම මාසෙන් මාසයට පෙන්නුවට කමන්නේ. නමුත් අනිත් මාසවලත් පෙන්නන්න ඕන. 2018 සැප්තැම්බර් 5.4යි. 2018 ඔක්ටෝබර් 6.1යි. 2018 සැප්තැම්බර් 5.8යි. දැන් මේ ලකම් පෙන්වෙන තුමා පෙන්වුවේ අප්‍රේල් විතරයි. ඒකයි මං කල්පනා කරේ මේ අනික් මාසවල සැප්තැම්බර් ඔක්ටෝබර් වල අරගන්නකොට 5.8යි 6.1යි. ඒ නිසා මම හිතනවා ආණ්ඩුවේ ඇමතිවරු මීට වඩා වගකීමෙන් මේ ඉලක්කම් ඉදිරිපත් කරනවා නම් හොඳයි. තමන් තෝරගත්තු ඉලක්කම් තමන්ට වාසිදායක ලෙස පේන ඉලක්කම් ඉදිරිපත් කළා. අනිත් ඉලක්කම් හංගන එක ලැජ්ජ නැති වැඩක්. ඒ නිසා මේ ජීවන වියදම් අංකේ වැඩි වූ වේගයත් ඒ උද්ධමනයත් ජීවන වියදම ඇත්තටම වැඩි වූ ප්‍රමාණයත් මේ දෙක ගැනම මේ ආණ්ඩුව මුහුණ දෙන්නේ චෝදනා පත්‍රයකට. මම ඉල්ලනවා මට පසුව කතා කරන මැති ඇමතිවරුවත් අඩු ගානේ මේ කියන ප්‍රශ්නවලට උත්තර දෙයි. හැබැයි ඉලක්කම් ඇතුව මම එයාට කියනවා මම මේ කිව්ව මාසවල, මම මේ කිව්ව අවුරුදුවල, මම මේ කිව්ව වැඩි වෙච්ච ජීවනාංකයේ වියදමේ පොයින්ට් ගාන ගැන උත්තර පුළුවන් නම් දෙන්නේ කියලා මම ඉල්ලනවා. උද්දමනය පිළිබඳව මම දුන්නු මාසවල ඉලක්කම් වලට උත්තර දෙන්නේ කියලා මම අභියෝග කරනවා. ඊළඟට මම කැමතියි මේ රජරට විශ්වවිද්‍යාලය ගැන කියන්න. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වාර දැන් සත් දෙකක් විද්‍යාලයේ පීඨයේ කතිකාචාර්යවරු ඒ විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙලා ගිහිල්ලා දැන් මේකේ හේතුව අර රැඳී සිටීමේ දීමනාව ලබා දීගෙන ආපු ඒ වැඩපිළිවෙල මුදල් අමාත්‍යාංශයෙන් නැවැත්තුවා. මේ කෝප් කමිටියත් යම් යම් ප්‍රශ්න මතු කරනකොට මතක තියා ගන්න ඕන නිකම්ම මේ නීතියේ රූලට පමණක් මතු කළ වැඩක් නැහැ. ඒක නීතියේ රූලට මතු කරන අතර අවශ්‍යතාවය හා යුක්තියේ කරුණත් ඒ සමග එකතු කරන්නට ඕන. මේ රැඳී සිටීමේ ගාස්තුව නැත්තන් දීමනාව දුන්නේ මේ කතිකාචාර්යවරු පුළුවන් තරම් ඒ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පවත්වාගෙන යෑමට නවත්වා ගන්න. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ මුළු විශ්වවිද්‍යාල වියදම් වලට දුන්නු මුදලින් පංගුවක් ඒ වෙනුවෙන් වෙන් කළා. විශ්වවිද්‍යාලයේ මුළු වියදම් වලට දුන්නු මුදල් වෙනත් වෙනත් දේවල් වලට වියදම් කරන අතර ඒවෙන් ඉතුරු කරගත්තු මුදලින් තමයි රැඳී සිටීමේ මේ මුදල දුන්නේ. දැන් භාණ්ඩාගාරයෙන් කියනවා එක දෙයකට දීපු මුදල් වෙන දෙයකට වියදම් කරන්න බෑ කියලා. ඒ කියපු නියමයත් එක්කලා මේ රැඳී සිටීමේ දීමනා නවත්තලා අද ඒ කතිකාචාර්යවරු ඇවිල්ලා ඒ වෛද්‍ය විද්‍යාපීඨය වැහිලා අද ළමයි ගෙවල්වල අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ ළමයි රහසක් දැන් මේ නිසා ඇතිවෙන ප්‍රමාදය අවුරුද්දක පමණ බාල්දු වීමක් මේ ළමයින්ගේ කාලේ සිද්ධ කරන්න පුළුවන් කියලා ඒ කතිකාචාර්යවරුනුත් ඒ උපකුලපත්තුමාත් කියනවා. උපකුලපත්තුමා කියනවා මම මේක ගෙවාගෙන ආවා. නමුත් මේ ආණ්ඩුවෙන් එවපු චක්‍රලේඛනයත් එක්ක මේ ගෙවීම් කරන්න බැරි වුණා. ග්‍රෑන්ඩ් හෑට් හෝටලය හිල්ටන් හෝටලය කියන මේ හෝටල් දෙක විකිණීමට දැන්මා දැන්වීමක් පත්තරේ ඒ දැන්වීම මම බැලුවා. ඒ බැලුවහම මේ දැන්වීමේ තියෙනවා ඩේලි නිවුස් පත්තරේ අපට දකින්න පුළුවන් දවස් අටයි උනන්දුව පළකිරීමේ ඒ ලියුම් මෙවන්නට ඒ අනාගත ආයෝජකයින්ට ඉඩ දීලා තියෙනවා. එතකොට දවස් අටක් තුළ මේක කරන්න බෑ කියලා මම ලියුමක් ඇරියා. ඒ ලියුම ඇරිය මම අගමැතිටයි මුදල් අමැතිටයි. ඊට පස්සේ කැබිනට් එක ඇහැරිලා බොරුවට නිදාගෙනලා ඇහැරලා මාසයක් කල් දුන්නා. නමුත් මම කියන්නට ඕන මුදල් ඇමැතිතුමා ප්‍රකාශයක් නිකුත් කළා මගේ ලියුමෙන් පස්සේ එතුමා ප්‍රකාශයක් නිකුත් කළා කියනවා ඉන්ටරෙස්ට් The Finance Ministry statement states, meanwhile, Lazard and MTI, through their global officers, have already begun to reach out to international real estate investors, covering many countries. Mama Dhanakan Kavi, what are the terms of reference? How could they have been already engaged in doing so? Even before the actual mandate was given to them, the advertisement appears on a particular day, and the next day I send a letter, and then the minister makes a statement to say that the agents are already looking out for investors. මේකෙන් පේන්නේ දැනටම තමුණාසලා මේ ගැන වැඩසැලස්මක් දාගෙන වැඩ කරගෙන යන බවයි. ඒ අනුව මේ හයාට් හෝටලයේ වටිනාකම පමණක් ඩොලර් මිලියන 400කට වැඩි. අපි දැනට ඩොලර් මිලියන 160ක් ඩොලර් මිලියන 80ක් පමණ මේකට ආයෝජනය කළා තියෙනවා. අපේ අර්ථාධකාර මුදල රක්ෂණ හාලිට්‍රෝ මේ ඔක්කොම රාජ්‍ය ආයතන. දැන් මම නඩුවක් දාන්න යන්නේ මේ වංචනික ගනුදෙනුව නවත්තන්න. තමුන්නාසේලා යටින් ඇති කරගත්තු ගිවිසුමක් උඩ අද ලෑස්ති වෙන්නේ මේක කුණු කොල්ලයට දීලා ලොකු ගාණක් කපා ගන්නයි UNP එකේ අරමුදලට. තමුන්නාසේලාට ඒක කරන්න ඉඩ තියලා අපි නිහඬව බලන් ඉන්නේ නැහැ. තමුන්නාසේලාගේ අද සම්පූර්ණයෙන්ම තමුන්නාසේලාගේ මේ දූෂණ නිරාවරණය වෙලා ඉවරයි. නමුත් මේ දූෂණ වලට තමුන්නාසේලාගේ පොලිසියවත් අල්ලස් කොමිසමවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ තමුන්නාසේලාගේ ආණ්ඩුවේ බලය මේ බලය ඉවර වුණු දාස්ට මේ ආර්ථික ඝාතකයින් මේ පාර්ලිමේන්තු ආසල තැනකට යම් ආකාරයකට දඬුවම් දීමට කැඳවන්න වුවමනා අධිකරණයක් අපි පිහිටවනවායි කියන බව කියමින් මානිහඬ වෙන්න.